අයිබුවන්තරුවනේ, අද අපි සූදානම් වෙන්නේ 11 ශ්‍රේණිය විද්‍යාව පාඩම්මාලාවේ 5 වන ඒකකය ප්‍රකාශ විද්‍යාව පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට. පාඩම ආරම්භයට පෙර මා ඔබගේ ඉල්ලා සිටිනවා ඔබගේ 11 ශ්‍රේණිය විද්‍යාව පෙළපොත සහ සටහන් දියා ගැනීමට අවශ්‍ය කරන පොතක් පෑනක් ඔබ ළඟ තබා ගන්නා ලෙස. අපි මුලින්ම බලමු ආලෝකය කියන්නේ මොකක්ද කියලා. පුතේදුවේ ආලෝකය කියලා කියන්නේ ශක්ති ආකාරයක්. ශක්තියක් නම් දරුවනේ කාර්ය කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි බලන්න ඕන ආලෝකයට කරන්න පුළුවන් කාර්ය කුමක්ද කියලා. ඔබ හැම දන්න කාරණයක් තමයි ආලෝකය නිසා තමයි අපිට පෙනීම ලැබෙන්නේ. ඒක නිසා අපි ආලෝකය යන්න මෙන්න මේ විදිහට හඳුන්වලා දෙනවා. ඇසේ දෘෂ්ටි සංවේදනයේ ඇති කිරීමට සමත් ශක්ති ආකාරය ආලෝකය ලෙස. දැන් ඔබ දන්නවා ආලෝකය ශක්ති ආකාරයක් බවත්, එමකින් දෘෂ්ටි සංවේදනයේ ඇති කිරීමට හැකියාවක් තිබෙන බවත්. යම්කිසි දෙයක් පිළිබඳව විද්‍යාත්මකව හදාරන විට එය සෑදී තිබෙන්නේ කෙසේද, එය හැසිරෙන්නේ කොයි ආකාරයටද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. මෙම කාරණය දරුවනේ ආලෝකයේ සම්බන්ධ පොදු කාරණයක්. ආලෝකය හැදිලා තියෙන්නේ කොහොමද, ආලෝකය හැසිරෙන්නේ කවර ආකාරයටද යන්න විග්‍රහ කිරීම සඳහා විද්‍යාඥයන් විසින් විවිධ කාලවලදී විවිධ වාද ආකෘති නිර්මාණය කරගෙන තිබෙනවා. අප එවැනි ආකෘති කිහිපයක් විමසා බලමු. ඔබලා මීට පෙර අධ්‍යයනය කරනු ලැබූ තරංග පාඩමේදී ඔබලා දුටුවා ආලෝකය කියන්නේ තරංගයක් කියන්න. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් කියන්න. එහෙනම් එතනදී අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි ආලෝකය තරංගයක් ලෙස හැසිරෙන බව. ආලෝකයේ තරංගයක් ලෙස හැසිරෙන බව සලකලා ඒ පිළිබඳව විස්තර කරන වාදය අපි හඳුන්වනවා ආලෝකය පිළිබඳ තරංගවාදය කියලා. ඒ වගේම ආලෝකය සෑදී ඇත්තේ කුඩා ශක්ති ඒකක සමුදායකින් බව සලකනවා. මේ කුඩා ශක්ති ඒකකයක් අපි හඳුන්වනවා ෆෝටෝනයක් කියලා. එතකොට මේ ෆෝටෝනේ ගුණාකාරවලින් තමයි මේ ආලෝකය කියන ශක්තිය සකස් වෙලා තිබෙන්නේ. මේකට අපි කියනවා ආලෝකය ක්වොන්ටීකරණය වෙලා තියෙනවායි කියලා. ඉතින් මේ ආලෝකයේ පිළිබඳව පැහැදිලි කිරීම සිදු කරන්න මේ ක්වොන්ටම් වාදයට යොදාගනු ලබනවා. මුල් කාලයේදී ආලෝකයේ හැසිරීම පැහැදිලි කිරීම සඳහා සරල ජ්‍යාමිතිය යොදාගෙන තිබෙනවා. සරල ජ්‍යාමිතිය යොදාගෙන ආලෝකයේ හැසිරීම පැහැදිලි කිරීම අපි ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව ලෙසද හඳුන්වනවා. මෙම පාඩමේදී ආලෝකයේ පිළිබඳව හැදෑරීම සඳහා අපි යොදාගන්නා ආකෘතිය වෙන්නේ මේ ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව. ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාවේදී අපි සලකන්නේ ආලෝක කිරණ සරල ජ්‍යාමිතික නියමයන් අනුගමනය කරමින් හැසිරෙනවා කියලා. ඒ අනුව අපි ආලෝකය මගින් ඇති කරනු ලබන විවිධ ප්‍රතිඵල නිර්මාණය කර ගැනීමට උත්සාහ කරනවා. මා මුලින්ම සූදානම් වෙන්නේ ආලෝකය පිළිබඳව 15 පන්තිවලදී ඉගෙනගත්ත කරුණු කිහිපයක් මුලින්ම මතක් කරලා දෙන්න. ඔබලා දන්නවා දීප්ත වස්තු සහ අදීප්ත වස්තු පිළිබඳව. දීප්ත වස්තුවක් කියලා කියන්නේ ආලෝකය නිපදවලා පතුරුවා හරින්න පුළුවන් වස්තුන් දීප්ත වස්තු ලෙස හඳුන්වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඉටිපන්දම් තැල්ල, සූර්යා, ගිනිමෙලය. මේවා මගින් ආලෝකයේ නිපදවලා ආලෝකයේ පතුරව හරිනවා. මේවා අපි ආලෝක ප්‍රභව ලෙසත් හඳුන්වනවා. ඒ වගේම හැම වස්තුවකටම ආලෝකයේ නිපදවලා පතුරව හරින්න බෑ. එවැනි වස්තුන් අපි අදීප්ත වස්තුන් ලෙස හඳුන්වනවා. පොත, පෑන යනාදී වස්තුන් ගත්තහම ඒවා ආලෝකයේ නිපදවන්නේ නැති වස්තු. මේවා අපි හඳුන්වන්නේ අදීප්ත වස්තු ලෙස. ඒ වගේම දරුවනේ අප අවට පරිසරයේ තිබෙන ද්‍රව්‍ය. අපි ආලෝක කිරණයකට එම ද්‍රව්‍ය තුලින් ගමන් කිරීමට තිබෙන හැකියාව සලකලා ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරනවා. පළවෙනි කාණ්ඩය අපි හඳුන්වනවා පාරදෘශ්‍ය ද්‍රව්‍ය. පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් කියන්නේ ආලෝක කිරණවලට හොඳින් විනිවිද යා හැකි ද්‍රව්‍යවලට. උදාහරණ විදිහට ගත්තහම වීදුරු, වාතය, පිරිසිදු ජලය. ඔබලා දන්නවා අත්දැකීමෙන් මේවා තුළින් ආලෝක කිරණවලට ඉතාම හොඳට විනිවිද ගමන් කරන්න පුළුවන්. එහෙමනම් ඒවා පාරදෘශ්‍ය ද්‍රව්‍ය වෙනවා. එතකොට තවත් සමහරක් ද්‍රව්‍ය තියෙනවා, ඒවා තුළින් ආලෝක කිරණවලට හොඳින් විනිවිද යන්න බෑ. ආලෝක කිරණ ගමන් කරනවා, ඒ වුණාට හොඳින් ගමන් කරන්නේ නැහැ. මේක අපි තේරුම් ගන්නේ කොහොමද? තේරුම් ගන්නේ මෙන්න මෙහෙමයි. අපිට පුළුවන් ඉටිපන්දමක් දැල්වලා ඒක තුළින් අපි සලකනු ලබන ද්‍රව්‍ය එට ඉදිරියෙන් තියලා ඒක තුළින් බලන්න ඉටිපන්දම් දැල්ල දෙස. එතකොට ඉටිපන්දම් දැල්ලයි ආලෝකයයි යන දෙකම හොඳට පේනවා. ඒවා පාරදෘශ්‍ය ද්‍රව්‍ය. ඒ කියන්නේ ආලෝක කිරණ ඒ ද්‍රව්‍ය තුළින් හොඳින් විනිවිද ගමන් කරනවා කියන එක. දැන් මෙහි විදියට තියලා අපි ඒ ද්‍රව්‍ය තුළින් ඉටිපන්දම් දැල්ල දෙස බලන විට අපිට පෙනෙන්නේ නැත්තම් ඉටිපන්දම් දැල්ල. හැබැයි ආලෝකයේ පේනවා. අන්න ඒ වගේ ද්‍රව්‍යවලට කියනවා පාරභාෂක ද්‍රව්‍ය. එතකොට අපි යම් කිසි ද්‍රව්‍යයක් ඉටිපන්දම් දැල්ල මුවාවෙන්ට තියලා ඒ තුලින් බැලුවාම ඉටිපන්දම් දැල්ලවත් ආලෝකයක් දෙකම පේන්නේ නැත්තම් අපි ඒවට කියනවා පාරාන්ත ද්‍රව්‍ය. ඒ කියන්නේ දරුවනේ මේ පාරාන්ත ද්‍රව්‍ය තුලින් ආලෝක කිරණ කොහොමටවත් ගමන් කරන්නේ නැහැ කියන එක. එතකොට අපවට පරිසරයේ තිබෙන ද්‍රව්‍ය ආලෝක කිරණවලට ගමන් කිරීමට තිබෙන හැකියාව අනුව ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදුවා. අපි ඒවා නැවත කියමු. පළවෙනි එක තමයි පාරදෘශ්‍ය ද්‍රව්‍ය. දැන් මම උදාහරණ සටහන් කළා. ජලය, වාතය, වීදුරු. ඒ වගේම පාරභාෂක ද්‍රව්‍ය. වාරට ගන්න පුළුවන් මල් වීදුරු, මීදුම. ඒ වගේම පාරාන්ත ද්‍රව්‍ය. පාරාන්ත ද්‍රව්‍යවල ලක්ෂණය තමයි ආලෝක කිරණ ඒ ද්‍රව්‍ය හරහා කිසිසේත්ම ගමන් කරන්නේ නැහැ. දැන් උදාහරණ විදිහට අපිට ලෝහ තහඩුවක් ගන්න පුළුවන්, ලෑලි කැබැල්ලක් ගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා මේවා තුලින් ආලෝකය ගමන් කරන්නේ නැහැ කියන්න. ආලෝකය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඊළඟට අපි සලකා බලනු ලබන වැදගත් කරුණ වන්නේ මේ ආලෝකය හැදිලා තියෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව. එතකොට මේ මුල් කාලේ හිටපු විද්‍යාඥයන් විශ්වාස කළා ආලෝකය සකස් වෙලා තියෙන්නේ ඉතා කුඩා ආලෝක ධාරාවලින් කියලා. හරස්කඩ වර්ග ඵලය නොගිනිය හැකි තරම් ඉතා කුඩා ආලෝක ධාරාවලින්. මෙන්න මේ ආලෝක ධාරා අපි හඳුන්වනවා ආලෝක කිරණයක් කියලා. ආලෝක කිරණයක තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි මේ ආලෝක කිරණ ගමන් කරන්නේ සරල රේඛීය මාර්ගවල. ඒවා කිසිවිටකත් වක්‍ර මාර්ගවල ගමන් කරන්නේ නැහැ. එනමුත් දරුවනේ විවිධ උපක්‍රම යොදවාගෙන අපිට මේවා වක්‍ර මාර්ගවල ගමන් කරවීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි ආලෝක කිරණයක් ස්වභාවයෙන්ම සරල රේඛීය මාර්ගයකයි ගමන් කරන්නේ. මේ අනුව ආලෝකයේ සෑදී ඇති මූලික තැනුම් ඒකකය. එහෙම නැතිනම් මූලික කොටස. මේ සියුම් ආලෝක ධාරා. එහෙම නැත්නම් ආලෝක කිරණ බව මේ වෙලාවේදී අපිට සිහිපත් කරගන්න ඕන. දැන් මේ දරුවන් දන්නවා මේ සියුම් ආලෝක ධාරා ආලෝක කිරණ කියලා කියන්න. එතකොට මේ සියුම් ආලෝක ධාරාවන් ගොඩාක් එක්කාසු වුණාම ඇත්තටම මේ කිරණ මිටියක් නිර්මාණය වෙනවා. මේ හැදෙන කිරණ මිටියකට අපි කියනවා ආලෝක කදම්බයක් කියලා. මේක මේ විදිහට පැහැදිලි කරගන්න පුළුවන්. අපි ඉරටු මිටියක් ගැන හිතමු. ඉරටු මිටිය හැදිලා තියෙන්නේ ඉරටු කූරු වලින්. එතකොට මේ ඉරටු කූරක් ආලෝක කිරණයක් ලෙස සැලකුවොත් මේ සමස්ත ඉරටු මිටිය අපිට සලකන්න පුළුවන් ආලෝක කදම්බයක් ලෙස. දැන් මේ දරුවන් දන්නවා ආලෝක කිරණයක් කියන්නේ මොකක්ද? ආලෝක කදම්බයක් කියන්නේ මොකක්ද කියන කාරණය. දරුවනේ, මේ ආලෝක කදම්බ ඒවා නිර්මාණය වන කිරණ සකස් වෙලා තිබෙන ස්වභාවය අනුව අපි බෙදෙනවා ප්‍රධාන කාණ්ඩ තුනකට. පළවෙනි වර්ගයට අපි කියනවා සමාන්තර ආලෝක කදම්බ. සමාන්තර ආලෝක කදම්බයක ලක්ෂණය තමයි මේ ආලෝක කිරණ සමාන්තරව මේ කදම්බය තුළ සකස්ව පවතිනවා. ඊළඟට අපි ඊළඟ කදම්බ වර්ගය විදිහට සලකන්නේ අපසාරී ආලෝක කදම්බ. අපසාරී ආලෝක කදම්බයක් හඳුනාගන්නේ මෙන්න මෙහෙමයි. ආලෝක කදම්බේ නිර්මාණය වෙලා තිබෙන කිරණ එක ලක්ෂයකින් පටන්ගෙන ඒවා විහිදී යනවා. එක් ලක්ෂයකින් පටන්ගෙන ආලෝක කිරණ විහිදී යන ආකාරයට මේ කදම්බය තුල තියෙන ආලෝක කිරණ සකස් වෙලා තිබෙනවා නම් ඒව අපි හඳුන්වන්නේ අපසාරී ආලෝක කදම්බයක් කියලා. ඒ වගේම ඔකේ අනිත් පැත්ත, ඒ කියන්නේ ආලෝක කිරණ එක ලක්ෂයකට යොමු වන පරිදි කදම්බය තුල කිරණ සකස් වෙලා තිබෙනවා නම් ඒව අපි හඳුන්වනවා අභිසාරී ආලෝක කදම්බයක් ලෙස. දැන් ඔබලා 11 ශ්‍රේණිය විද්‍යාව පළවෙනි පොත, ඔයාලගේ පෙළ පොතේ පළවෙනි කොටස, එහි 103 වෙනි පිටුව පෙරලා ගන්න. මෙහි 5:2 රූපයේ ඔබට මා විස්තර කරන ලැබූ ආලෝක කදම්බ වර්ග තුන පෙන්වලා තිබෙනවා. ඒ වාගේ ඔයාලා හොඳට බලන්න, සමාන්තර ආලෝක කදම්බයක් ගත්තාම කිරණ සමාන්තරව තිබෙනවා. අපසාරී කිරණ කදම්බයක් ගත්තාම එක ලක්ෂයකින් ආරම්භ වෙලා ආලෝක කිරණ විහිදී යන ස්වරූපයක් පේනවා. ඒ වගේම අபிසාරී කදම්බවලදී ආලෝක කිරණ එක ලක්ෂයකට යොමු වන ස්වභාවයක් තිබෙනවා. හොඳයි, මෙන්න මේ රූප සටහන් පෙළ ඔබලා මතක තියාගන්න ඕන. දරුවනේ, මා මීට පෙර ප්‍රකාශ කළා ආලෝකය පිළිබඳව පැහැදිලි කිරීම සිදු කරනකොට තරංගවාදය යොදා ගන්න පුළුවන් කියලා. අපි මීට පෙර පාඩමේදී තරංගවල හැසිරීම පිළිබඳව සාකච්ඡා කළා. දරුවනේ, යම් තරංගයක් ගත් විට එහි සුවිශේෂී හැසිරීම් රටාවන් දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි දෙයක් තරංගයක් ලෙස හැසිරෙනවා නම් එහි හඳුනා ගන්න පුළුවන් සුවිශේෂී ලක්ෂණ කීපයක් තිබෙනවා. ඒ අතරින් මම මූලික ලක්ෂණ දෙකක් සඳහන් කරනවා. යම් කිසි දෙයක් තරංගයක් ලෙස හැසිරෙනවා නම් පුතේ, එයට හැකියාව තිබෙනවා පරාවර්තනය වෙන්න. ඒ වගේම එයට හැකියාව තිබෙනවා වර්තනයට බඳුන් වෙන්න. එහෙමනම් ආලෝකයටත් මේ හැකියාවන් තියෙනවා. පරාවර්තනයේ සහ වර්තනයේ කියන සංසිද්ධි දෙකට බඳුන් වෙන්න. ඒක නිසා අපි ආලෝකය සලකනවා තරංගයක් ලෙස හැසිරෙනවා කියලා. දැන් මේ සාකච්ඡාවේදී ඔබට පැහැදිලි වෙන්නට ඇති ආලෝකයේ හඳුනාගත හැකි මූලික සංසිද්ධි දෙකක් තිබෙන බව. ඒ සංසිද්ධි දෙක තමයි පරාවර්තනය සහ වර්තනය. දැන් මෙම ඒකකයේදී අපි සලකා බලනු ලබන්නේ මේ ආලෝක පරාවර්තනය සහ වර්තනය කියන මේ ප්‍රධාන සංසිද්ධි දෙක පිළිබඳව. අනුමාත්‍රකාවක් ලෙස ආලෝක පරාවර්තනය ගැන සාකච්ඡා කරමු. ආලෝක පරාවර්තනය කියන්නේ කුමක්ද? ඔබලා මෙන්න මේ දේ සිතන්න. ඔබ අත රබර් බෝලයක් තියෙනවා කියලා හිතන්න. මේ රබර් බෝලය ඔබේ ඉදිරියේ තිබෙන තාප්පයකට දමා ගැසුවොත් කුමක් සිදුවේද? ඔබලා දන්නවා බෝලය තාප්පේ වැදුණු පසු එය ආපසු හැරිලා Taman වෙතට පැමිණෙන බව. මෙන්න මේ ආකාරයේ හැසිරීම රටාවක් ආලෝකයක් පෙන්වනවා. අපි මෙතනදී තෝරා ගනිමු ආලෝකයේ හැදිලා තියෙන ඉතාමත්ම කුඩා සියුම් ආලෝක ධාරාවක්. ඒකට අපි කිව්වේ ආලෝක කිරණයක් කියලා. දැන් හිතන්න ආලෝක කිරණයක් එවැනි පෘෂ්ඨයක් මත පතනේ උනායි කියලා. ඒකට ආලෝක කිරණය කිසියම් පෘෂ්ඨයක් මත පතනේ වෙලා ආපසු හැරිලා අප සිටින දිසටම ගමන් කරනවා නම් අන්න ඒ සුවිශේෂී සංසිද්ධිය අපි හඳුන්වනවා ආලෝක පරාවර්තනය කියලා. දැන් ඔයාලා දන්නවා මේ ආලෝක කිරණ හොඳින් ගමන් කරන්න පුළුවන් ද්‍රව්‍ය තියෙනවා කියන. වාතය තුළින් ආලෝකයට හොඳින් ගමන් කරන්න පුළුවන්. පිරිසිදු ජලය තුළින් ආලෝකයට හොඳින් ගමන් කරන්න පුළුවන්. ඇතැම් ප්ලාස්ටික් ද්‍රව්‍ය තුළින් ආලෝකයට හොඳින් ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ආලෝකයට හොඳින් ගමන් කරන්න පුළුවන් දේවල් අපි සාමාන්‍යයෙන් කියනවා මාධ්‍ය කියලා. එහෙම නැත්නම් ප්‍රකාශ මාධ්‍ය කියලා කියනවා. එතකොට වාතය කියන්නේ ප්‍රකාශ මාධ්‍යයක්. එතකොට මේ ප්‍රකාශ මාධ්‍ය ගමන් ගන්නා වූ ආලෝක කිරණයක් කිසියම් පෘෂ්ඨයක් මත පතනේ වුණොත් ඒක ආපසු ඒ ආලෝක කිරණේ ගමන්ගත් මාධ්‍ය දෙසටම ගමන් කරනවා. අර පෘෂ්ඨේ පතනේ වෙලා. මෙන්න මේ සංසිද්ධිය ආලෝක පරාවර්තනයේ ලෙස හඳුන්වනවා. දරුවනේ ආලෝක කිරණයක් කිසියම් පෘෂ්ඨයක් මත පතනය වන ස්වභාවය අනුව එය පරාවර්තනය වන ප්‍රමාණය තීරණය වෙනවා. අපි හිතමු ආලෝක කිරණයක් ලම්බකව පතනය වුණා කියලා. අපිට මේක රූප සටහනකින් ඔයාලට පෙන්වන්න බැරි වුණාට ඔයාලගේ පෙළපොත මම කිව්වා ළඟ තියාගන්න කියලා. ඔය පෙළපොතේ 103 වෙනි පිටුවේ 5:3 රූපේ බලන්න. මෙතන මේ දර්පණයක් තියලා තියෙනවා MN කියලා. තල දර්පණයක්. මේ තල දර්පණයේ මතට AB කිරණයක් පතනය වෙනවා. මෙම AB කිරණය MN දර්පණයට ලම්බකවයි පතනය වෙන්නේ. දැන් මෙම ලම්බකව පතන වෙන කිරණය එම මාර්ගය ඔස්සේම ආපසු ගමන් කරනවා. දැන් අපි ඔයාලගේ පෙළ පොතේ 5:4 වෙනි රූපය දෙස බලමු. මේ MN තල දර්පණය මත දැන් ආලෝක කිරණය පතනය කරන්නේ ආනතව. මේ ආනත බව අපිට මේ රූප සටහන දිහා බැලුවාම පැහැදිලි වෙනවා. කිසියම් ආනතියකින් මේ ආකාරයට ආලෝක කිරණයක් පතනය කළොත් එය රූපේ දැක්වෙන ආකාරයට BC පතේ ඔස්සේ හැරිලා ගමන් කරනවා. පුතේ දුවේ ආලෝක පරාවර්තනයකදී යම්කිසි පෘෂ්ඨයක් මතට පතනය වන ආලෝක කිරණය අපි හඳුන්වනවා පතන කිරණය ලෙස. පෘෂ්ඨය මත ආලෝක කිරණය පතනේ වෙලා ආපසු හැරිලා යන කිරණය අපි හඳුන්වන්නේ පරාවර්තන කිරණය. එතකොට සංසිද්ධිය පරාවර්තනය, පරාවර්තනය වෙන කිරණය පරාවර්තන කිරණය. ඒ වගේම පුතේ ආලෝක කිරණය, ඒ කියන්නේ පතන කිරණය පෘෂ්ඨයක් මත පතනය වෙන ලක්ෂයක් තියෙනවා. මෙන්න මේ පතනය වෙන ලක්ෂයට අපි නමක් දෙනවා පතන ලක්ෂය කියලා. දරුවනේ මේ පතන ලක්ෂයේදී අපිට පුළුවන් ඒ පෘෂ්ඨයට ලම්පකයක් අඳින්න. එතකොට මේ ආකාරයට පෘෂ්ඨයට අඳින්න ලැබූ ලම්පකය අපි හඳුන්වනවා අභිලම්භය කියලා. අභිලම්භය. එතකොට දැන් මේ ඔයාලගේ පෙළ පොතේ 5:4 රූපසටහන බලන්න. එහි AB ලෙස දක්වා ඇත්තේ පතන කිරණය, BC ලෙස දක්වා ඇත්තේ පරාවර්තන කිරණය. B ලක්ෂය නිරූපණය කරන්නේ පතන ලක්ෂය. දැන් මේ පතන ලක්ෂයේදී MN කියන තල දර්පණයේ පෘෂ්ඨයට ලම්බකයක් අඳින්න පුළුවන්. ඒ ඇඳපු ලම්බකය තමයි BX. මේ BX ලම්බකය ඇඳීම නිසා ඔයාලට පෙනෙනවා ABX කියලා කෝණයක් සහ CBX කියලා කෝණයක් සකස් වෙනවා. දැන් මේ කෝණ දෙක මොකක්ද කියලා අපි හඳුනා ගන්න ඕන. BX අභිලම්භයයි පතන කිරණයයි. AB මෙතනදී නම් AB පතන කිරණයයි BX අභිලම්භයයි. පොදුවේ කිව්වොත් අභිලම්භය සහ පතන කිරණය අතර සෑදෙන කෝණය අපි හඳුන්වනවා පතන කෝණය කියලා. මේ රූප සටහනේ හැටියට BX සහ BC, ඒ කියන්නේ පරාවර්තන කිරණය අතරත් කෝණයක් සෑදෙනවා. මේක පොදුවේ කිව්වොත් අභිලම්භය සහ පරාවර්තන කිරණය අතර සෑදෙන කෝණයක්. මේ කෝණය අපි හඳුන්වන්නේ පරාවර්තන කෝණය. පරාවර්තන කෝණය. එතකොට පතන කිරණය AB, පරාවර්තන කිරණය BC, අභිලම්භය BX, පතන කෝණය අපි හඳුන්වනවා විශේෂිත අකුරකින් I කියලා. ඒ වගේම පරාවර්තන කෝණය අපි හඳුන්වනවා විශේෂ අකුරකින් R කියලා. හොඳයි. දැන් ඒතර I කියන්නේ පතන කෝණය, R කියලා කියන්නේ පරාවර්තන කෝණය. දැන් මේ දරුවන් පතන කෝණය මොකක්ද, පරාවර්තන කෝණය මොකක්ද කියන්නේ හඳුනනවා. දැන් මේ දරුවෝ ආලෝක පරාවර්තනයේ පිළිබඳව විෂය කරුණු ගණනාවක් ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟට සූදානම් වෙන්නේ ආලෝක පරාවර්තනයේ පිළිබඳව නියම දෙකක් තිබෙනවා. අන්නේ නියම දෙක පිළිබඳව සාකච්ඡා කරන්න. මේ නියම දෙක සාකච්ඡා කරන විට මට රූප සටහනක් අවශ්‍ය වෙනවා. දැන් ඒ රූප සටහන ඔබලාට ලබා ගන්න පුළුවන්නේ ඔබලාගේ පෙළ පොතේ. නැවත වතාවක් මා ඉල්ලා සිටිනවා ඔබේ පෙළ පොතේ 103 වෙනි පිටුවේ 5:4 රූපයට අවධානය යොමු කරන ලෙස. දැන් මේ රූප සටහනේ පෙන්වන්නේ පරාවර්තන සංසිද්ධියක්. දැන් මේ පරාවර්තන සංසිද්ධියේදී ඔයාලට මම විශේෂිත කිරණ, ඒ වගේම විශේෂිත ලක්ෂ්‍ය, ඒ වගේම විශේෂිත කෝණ, මේ ආදි සියල්ලම මම පැහැදිලි කරලා තියෙනවා. දැන් ඇත්තටම තියෙන්නේ මට මේ නියම දෙක ඔයාලට කියලා දෙන්න පමණයි. ආලෝක පරාවර්තනයේ පිළිබඳ නියම දෙකෙන් පළමුවෙනි නියමෙන් කියන්නේ මෙන්න මේ කාරණය. මෙතනදී කියනවා පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී අඳින ලද අභිලම්භයත් පරාවර්තන පෘෂ්ඨයට පතන ලක්ෂයේදී අඳින ලද අභිලම්භයත් එකම තලයක පිහිටනවායි කියන්නේ. මේ පළවෙනි නියමෙන් කියන්නේ. දෙවෙනි නියමෙන් කියනවා මේ සෑදෙන පතන කෝණය පරාවර්තන කෝණයට විශාලත්වයෙන් සමානයි කියලා. හොඳයි, මම ඒ නියම දෙක නැවතවරක් ප්‍රකාශ කරන්නම්. පළමුවන පරාවර්තන නියමය. පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇඳී අභිලම්බයත් යන මේවා එකම තලයක පවතී. දෙවන නියමය, පතන කෝණයත් පරාවර්තන කෝණයත් එකිනෙකට සමාන වෙනවා. එකිනෙකට සමාන මේ රූප සටහනේ හැටියට ගත්තොත් I කෝණය විශාලත්වයෙන් සමාන වෙනවා R කෝණයට. දරුවනි, දැන් නැවත වතාවක් ඔයාලගේ 103 වෙනි පිටුවේ පෙළ පොතේ 5/4 වෙනි රූපයට අවධානය යොමු කරන්න. ළමයින, මේ I කෝණය විශාලත්වය අපිට ක්‍රමයෙන් අඩු කරන්න පුළුවන්. දැන් මේ දරුවෝ හිතන්න, අයිකෝනේ විශාලත්වය ක්‍රමයෙන් අඩු කළොත් ඒක ක්‍රමයෙන් ලං වෙනවා අභිලම්බය වෙතට. අවසානයේදී කිරණයත් අභිලම්බයත් එක මතයක වැටෙනවා. ඒ මොහොතේදී ඔයාලා දන්නවා පතන කෝණේ අගය බිඳුවයි කියන්නේ. එතන පතන කෝණයේ අගේ බිඳුව නම් ඔයාලා කියන්න බලන්න R කෝණයේ අගේ කීයක් වෙන්න ඕනද? R කෝණයේ අගයත් බිඳුවක් වෙනවා. එතකොට BC පරාවර්තන කිරණයත් BX අභිලම්බය මත වැටෙනවා. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ආලෝක කිරණයක් කිසියම් පෘෂ්ඨයකට ලම්බකව එල්ල කළොත් හැදෙන පතන කෝණයේ අගය බිඳුවයි. එහෙනම් පරාවර්තන කෝණයේ අගයත් බිඳුවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අභිලම්බයක් ඔස්සේ ගමන් ගන්නා ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පසු එම මාර්ගයේ ඔස්සේම ආපසු ගමන් ගන්නවා. මේක විශේෂ අවස්ථාවක්. මේ විශේෂ අවස්ථාව තමයි ඔයාලගේ පෙළ පොතේ 5/3 රූපයෙන් පෙන්වලා තියෙන්නේ. එතකොට දැන් මේ වගේ රූපයක් දුටුවාම අපිට එක විට සිහිපත් වෙනවා මේ පරාවර්තන නියම කොමේක කියලා. මේක පරාවර්තන නියම අනුගමනය කරනවාද කියලා. ඔව්, පරාවර්තන නියම අනුගමනය කරනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. මේ වෙලාවේදී අභිලම්බයයි පතන කිරණයයි පරාවර්තන කිරණයයි එකම රේඛාවක් මත සමපාත වෙලා තිබෙනවා. එතකොට මේ රේඛා තුනම තියෙන්නේ එකම තලයක. ඒ වගේම පතන කෝණේ බිඳුවයි පරාවර්තන කෝණේ බිඳුවයි පතන කෝණේ පරාවර්තන කෝණයට සමානයි. ඇත්තටම කිව්වොත් පරාවර්තන නියමය දෙකම අනුගමනය කරනවා. හොඳයි, ඒ මම පැහැදිලි කළේ ඒ විශේෂ අවස්ථාව. දැන් නිකන් අපි හිතමු I කෝණය අංශක 60ක් වෙනකොට ඔයාලට R කෝණයට අගේ කියන්න පුළුවන්. ඒ කියන්නේ පතන කෝණය පරාවර්තන කෝණයට සමාන නිසා පතන කෝණයේ අංශක 60යි නම් පරාවර්තන කෝණයත් අංශක 60යි. දැන් මේක අපි ජ්‍යාමිතික රූපයක් විදිහට සැලකුවොත් අපිට ඕන නම් ABM කෝණය ගැන කියන්න පුළුවන්. I කෝණය අංශක 60යි නම් ඔය කියපු ABM කෝණය අංශක 30ක් වෙන්න ඕන. R කෝණය 60යි නම් CBN කෝණය අංශක 30ක් වෙන්න ඕන. හොඳයි, මෙන්න මේ වගේ අපිට ජ්‍යාමිතික ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම මේක කිව්වේ දැන් ඔයාලට පැහැදිලි මේ ආලෝක කිරණවල හැසිරීම සරල ජ්‍යාමිතිය යොදාගෙන පැහැදිලි කරන්න පුළුවන්. මම මේ පාඩම ආරම්භයේදීම ආලෝකයේ ස්වභාවය හැසිරීම පාලනය කිරීම විස්තර කිරීම සඳහා විවිධ වාද ඉදිරිපත් කරලා තිබෙනවායි කියලා කිව්වා. එතකොට මේ ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව කියන්නේ එවැන්නක්. අපි ඇත්තටම මේ මට්ටමේදී අවධානය යොමු කරන්නේ මේ ආලෝකය හැසිරීම සරල ජ්‍යාමිතික ක්‍රම පාවිච්චි කරලා විස්තර කරන්න පැහැදිලි කරන්න.